ஆனரபிள் சமீந்த விஜயஸ்ரீ, வினாடி பாலோ காலத்தின்
கரு உலாசனி மந்திரிதுமணி, மே அயவை கதா கரான கலின் மட கலின் கதா கருப்பு அப்பே விசிக்கே மந்திரிதுமா பொறக்காங்க எனக்கு ஏனவா பொறா காப்பு விதியை எனக்கு ஏனவா பிரமாணே கியனவா ஹெபை கவுது கியானே கின காரணைய கியானே நேஷா மே அயவேலேக்கனே துலாத் ஒன்னோய ஹசிரீமம ஒன்னோய வெட பிலிவலம அந்தர்கத வெலா தீனவா கின காரணே தமாய் மங் கியான உற்சாகர ச கட்டவல்லின் கதா கரன்னத் புலுவாம் ஹெபை கட்டவல்லின் கதா கராட்ட வெசிகிலி கட்டவல்ல சமாஜே தக்கி கலு மனுஷனே மந்திரித்துவனி ஹெத்த ஹத்தினி அயவேலேக்கினி கீனவா லோகய ஜயகத்த லோகே தினமப்பு லோகே பயவிச்ச முதல் அமதி உரையா அசா ரட்டே ஜனாதிபதி உரையா கீன காரணே சமாஜே ரட்ட பணவிடிய தீமி அப்படி தக்கினே மேரட்டே துக்கிந்தின ஜனதாவ எவாவே துக்கின் முதுவகான புலுவாங் வெடபிலி வலாக் மே அயவேலேக்கின தூல தூலத்திலா தீர்வாக்கில முனுசனே மந்திரித்துவன் தேங்க ஐ அது ரணில் விக்ரமசிங்க ஜனாதிபதிமா ஹொந்த வேலா தீர் அப்படி நீங்க உபகல்பனே கரும் மே பொது ஜன பெரபுனாத வினம இன்னும் ஏகா பத்த விபாட்சிய வாகே ரணில் விக்ரமசிங்க ஜனாதிபதி வேலா இன்னும் யஹா பால ஆண்டு ஓ ஏகா ஆண்டு முதல் லெவதி ஓ அதாய வேலேக்கின கி ஓய்க்கல அப்படி நீங்க உபகல்பனே கரும் கி ஐ இது ஹுந்தா நேதே துமாக்கே பாவுத்கிலி ஜீவிதே அத குதேவுவா எதுகாகி பௌத்தலிக ஜீவிதே சத்துரு பிலிமதவ விவேச்சனே கர எதுமாகி ஹொரகம் பிலிமதவ கதா கர எதுமாகி வஞ்சா தூஷண கன கதா கர கோமத முனுசனே மந்திரிதுமணி ஏ வஞ்சா தூஷண பௌத்தலிக ஜீவிதே பிலிமத மகா பரபதல விதியட விவேச்சனே கர பத்கன பத்கன மந்திரி ஒரு ஹட்டியட அது ஹொந்த கியான் கியான் புலுவாம் தேம දැන් ප්‍රතිපක්තියක් හැටියට අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒ විකිනීමට විදේශිකරණය රීද ජාතිකත්වයේ වෙනුවෙන් හිටගත් උදවිය ඒ පල්ලෑම මට්ටමේ තමන්ගේ පාක්ෂිකයාගේ ප්‍රතිපක්තිය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව නිසා විකුණන්න කටයුතු කරනවා. ඒසම මම කියනවා අද මේ ඇයි මේ හොඳ කියන්නේ. කර මොනසනේ මන්ත්‍රීතුමනි ජනාධිපතිවරයෙක්ගේ දුර කාලයේ අවසාන වීම පිළිබඳව ව්‍යවස්ථාවේ அனுக்கிரம வியஸ்தாவை 37 ஆரம்பல 38 39 தக்வா திவினோம் தர வியஸ்தானுகூலவ ஓகே பலயச ஓகே பலய நெதிவீம பிலிபந்தவ மே பொதே எலியலா திவே கோடாபே ராஜபக்ஷ மஹத்யா மே இல்லாஸ்வீம வென்னே மே வியஸ்தாவே நெதி தேயக் சித்தவிச்ச நிசா கர்மனு ஸ்ரீ மந்திரதுனி மதக தியாக அத ரணில் விக்ரமசிங்க மஹத்யாகே பெமினீம பிலிபந்தவ கரு ஓ கதா கர்னவா ஹபை ஏ என்னே ஏ ஆவே மே ரே முக்கிய லியவில்ல வியஸ்தா வட்டத் லியல நெத்தி விச்ச ஹேத்துவ அக்னிசாகர முனுசனே மந்திரி மொக்காத் ஹேத்துவ மே ரே ஜனதாவ சந்ததுன் நொதுன் சியலுதுனா பிளகேவுனா ஹெட்டனம லக்ஷேச ஹெட்டா அட்டலக்ஷே ஜனவரம விருத்தவுனா விருத்தவென்ன படங்கத்தா ஓ நிர்மாணேகர் உபாலயன்னி மகா தேவந்த ஹொர தக்கடி காலகன்னி பாலனைகிட கின காரணே நிசா ஈசா ரணில் விக்ரமசிங்க மகாத்தியா மே ரே ஹொரவரமகின் பத்து உணத் அது அப்படி ஓட்ட ஜனாதிபதி கி உவாத் நீத்தி அனுகூலமே பாலிமேந்துவே பத்துனாத் ஓ ஜனதாவட்ட வரமட்ட லபாதேன வரம் லபா நொதின ஜனாதிபதி ஒரே கின காரணி ஒப்பு கல்லத்தீன மே அவேலேக்கணி துல ஓ மே ஹொரவரமட்ட தமாய் மே அவேலேக்கணி பீட்ட விழா திபி பீட்ட விழா திபினோ மே கேகன் உந்தாய் கியன்னு ஏசா சஜி பிரேமதாச மகத்தியா ஹொருன் ரகின் ஆண்டு கண்டே மதக தியாகன் அப்ப எக்ஸா ஜாதிக பாட்சி அத்தாரல நிவரதி சமகி ஜன பலவேகி அதுவே அலுத் வெடபிலி கதி அலுத் தேசபாலன வெடபிலி கதி ஏனிசா மதக தியாகன் சஜி பிரேமதாச மாத்தகி பிள்ளை தமிந்த திதகத்தியான ஏனிசா அப்ப ஹொரு ரகின் ஹொருண்ட வச வெடபிலி வல ஹொருண்ட தென் புலாங் தண்டுவம தென் புலாங் வெடபிலா கதனோனி மகள் குருசிரே மாந்தித்து முகாதமே போதே துங்கினி பிட்டு வைக்கியான் சமாவின் பாசுனி பிட்டு வைக்கியான் அர பிரியாங்கோட மெத்துமாகி பிரகாஷ் விஹாரா මෙන්න මේක හරි බරපතල ප්‍රශ්නයක්. මේක මන් දන්නේ හැමෝම කියන්න උත්සාහයක් දරුවා. මත් රටට හෝ ඔබට හෝ මේ රටේ ඉදිරි අනාගතයට දැනෙන්න කියන්න. මොකද රණික්‍රිංග මහත්තයා මේ ගැරේ පිරවව තරුණ දරුවෝ ගෙනල්ලා, තරුණ දරුවෝ පාසල් දරුවෝ ගෙනල්ලා, දරුවෝ වඩාගෙන උම්මා දීලා රට විනාශ කරපු නායකව ඉන්නවා ඉදිරි පෙළේ වාඩි වෙලා. දැන් බලනවා ඔහුට විරුද්ධ වෙච්ච, ඔහුට පාලනය ලබා දුන්න නැති පිරිස නැවත කුමන්ත්‍රණකාරීව ඔහුගේ බලයට සහයෝගය ගන්න වැඩපිළිවෙළක් හදන නිසා පාසල් යන දරුවන්ට අපි කියන ඔව් ඊයේ ඇවිල්ලා ජනාධිපතිතුමා අතට කරට අත දාන්න නැති, සබදුක අහන්න නැති, මේ පාර්ලිමේන්තුවේ තේකක් බොන්න නැති. හැබැයි දරුවනේ ඉතිහාසයේ පළවෙනි වතාවට කියනවා, ඉතිහාසයේ පළවෙනි වතාවට ඕන් මේ ව්‍යවස්ථාවෙන් අයවැලේ ලේඛනයෙන්ම කියනවා, අයවැලේ පොරොන්දුවෙන්ම කියනවා හොරුන්ට දනුවන් දෙන්නේ නැහැ කියලා. උනසිරි ගරු මන්ත්‍රීතුමනි, පහුගිය කාලේ බලයට එන්නේ කොහොමද අපි? බලේ ඉන්න ආණ්ඩුවේ හොරකම් කියනවා, හොරකම් ප්‍රමාණය එකතු කරගන්නවා. ඒ හොරකමේ බරපතලකම කියනවා. ඒ හොරකමට සම්බන්ධ ඇමතිවරයා මන්ත්‍රීවරයා ජනාධිපති අගමැති නම් කරනවා. එම කලා කියනවා අපි ආපු ගාමුව කූඩුවට දානවායි කියලා. රටේ ජනතාවක විශ්වාස කරනවා. විශ්වාස කළා උන්ට බලය දෙනවට පස්සේ අර හොරුන්ට හොරකම් කන්න ඉඩ දෙනවා. මේක තමයි උනේ. රාජපක්ෂවරුන්ගේ හොර අල්ලන්න ආවා යහපාලන්න වැල්ලුවා දෙක හොරා. හැබැයි මහ බැංකු හොරකම අල්ලලා දඬුවම් දෙලා කණෙන් ඇදලා ඒ දඬුවම් දෙන්න පුළුවන් දෙනවයි කියලා ආපු ආණ්ඩුව අද ඒ හොරත් එක්ක එකතු වෙලා මේ රටේ ආර්ථිකය හදනවා කියන එක මහ විහිළුවක්නේ. මේක තමයි සිද්ධ වුනේ. මේක තමයි සිද්ධ වුනේ ඉතිහාසයේ. දැන් කියනවා මොන හොරකම කරත් ඒ හොරකම වංචාව දූෂණය කරන කිසි කෙනෙක් ඇල්ලීමන මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය රටේ ආර්ථිකය කරගන්න බෑ කියලා. ඒ මේ කියන්නේ බලා හොරකම් කරපල්ලා. ආණ්ඩු පක්ෂයේ ඉන්න ඇමතිවරුන්ට කියනවා බලා හොරකම් කරපල්ලා, කමන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හොරකම අල්ලන එකවත්, ඒ හොරකමට දඬුවම් දෙන එකවත්, ඒ හොරකම රාජසන්තක කරන එකත් නෙමෙයි මේ රටේ ආර්ථිකය හදන එක කියනවා මොළසනේ මන්ත්‍රීතුමනි. මේක අහන් ඉන්න ලෝකෙ අපිට උදව් කරයිද? ඉතින් හොර වරමට අවශ්‍ය ඒ පිමුරුත් පස් සකසන්න. එනම් මේ අයවැය ලේඛනයේ පස්වෙනි පිටුව තුල හොරගම් කරපල්ලා, හොරගම් කරාට කමන්නේ නැහැ, මං දඬුවම් දෙන්නේ නැහැ, උඹලා මට දඬුවම් දුන්නේත් නැහැ කියන පණිවිඩය දින මේක තියෙන්නේ ලැජ්ජාව හිරිකිතේ. මොකද්ද අයවැය යෝජනාවක් හැටියට ගෙනත් තිබෙනවා. මේක මුලාසනේ කතාවක් නම් කමන්නේ නැහැ, රාජාසනා කතාවක් නම් කමන්නේ නැහැ. අයවැය යෝජනේ කියන ලෝකයට ඇහෙන්න තමන් නියෝජනය කරන කඳවුර හොරගම් කරත් කමන්නේ නැහැ. ඒක දඬුවම් දීම, ඒක හොයා බැලීම නෙමෙයි රටේ ආර්ථිකය ගොඩ ගැනීම කියන කාරණේ. හරිනේ, දෙපැත්ත බෙදිලා එකතු වෙලා හොරගම් කරලා දැන් දෙපැත්තම එක පැත්තක ඉන්නවා. එහෙනම් නීතියක් ඇතුළේ සම්මත කරගන්නවා 2023 ඉඳන් ඉදිරියට. ඔව් කියන විදිහට 25 දක්වා. ඒක හීනයක්. මේ හොරා කාලා වංචා කරාට කමන්නේ නැහැ. එයාලට දඬුවම් දෙන්න වැඩපිළිවෙලක් හදන්නේ නැහැයි කියන. ඒක විහිළුවක් එක පැත්තක. යයි එක්තරා දේශපාල පක්ෂ ඉන්නවා හොරගම් පිළිබඳව හොයාගන්නවා, හොරුත් හොයාගන්නවා, ප්‍රමාණයක් හොයාගන්නවා, ඒ ප්‍රමාණය අලාභයක් කියනවා, ඒක ලියනවා, ඒකට ෆයිල් එකක් හදාගන්නවා. ෆයිල් එක පෙන්න ෆයිල් කොටකකට අර ඊයේ පෙරේද මහ දැවන්ත මූල්‍ය වංචාවක් කරපු පියුමාලී වගේ අත යටින් ගණ දෙනු කරගන්නවා. ඒක තමයි මේ තුන්වෙනි ඩීල් එක මේ රටේ තියෙන දේශපාලන. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. අපිට දැන් ඩීල් දාපු දේශපාලන පක්ෂ දෙකක් තේරුම් ගන්න තිබෙනවා. හැබැයි ඒ දේශපාලන පක්ෂවලට එහා ගිය ඒ දේශපාලන පක්ෂවල හොරකම් පෙන්නලා ෆයිල් අදලා පෙන්නලා ඒක ෆයිලයක්වත් නඩුමකට ගියේ නැති තමන්ගේ අතයට ගණ දෙනු සිද්ධ කරන ඒ කණ්ඩායම පෙන්නලා උසුළු විසුළු කරන රණි වික්‍රමසිංහ මහත්තයා. හරිනේ, රණි වික්‍රමසිංහ මහත්තයා කියනවනේ මම දන්නවනේ ආවලාගෙන කිව්වොත් අහලට පක්ෂෙත් ඉන්න බෑයි කියලා. ඉතින් මතක තියාගන්න කරු මන්ත්‍රීතුමනි, මෙන්න මේක තමයි තා වැදගත් වෙන්නේ. මේ දරුවන්ට ඇවිල්ලා බැලුවනම් ඔබට නොතේරෙන, ඔබව පාවිච්චි කරන, ඔබේ හැඟීම් පාවිච්චි කරන, පාක්ෂිකව පාවිච්චි කරන මේ කාලිකාන දේශපාලන ඇසිරීම හදනව ෆයිල්. සුදු ලුණු වංචාව ගැන හදවුවා, මහා බැංකු වංචාව ගැන හදවුවා, ඒක එක නම් වලින් හදුවා, ටොප්පෙන් කියලා හදුවා. ඒ සියලු ෆයිල් තමන්ගේ මේසේ තමන්ගේ ගෙදර තිබුණ ඇරෙන්න ඒවට විරුද්ධව කටයුතු කරන්න නීතිය මාකර නොගියේ ඇයි කියන ප්‍රශ්නය පිළිබඳව අපි ආනවා ඒ පක්ෂයෙන්. ඒ නිසා තමයි රණි ක්‍රිස්ම මහත්තයා විහිළු කරන්නේ. රයිල් වික්‍රමසිංහ විහිළු වෙලා තියෙන මේ රටේ හොරකම, වංචාව, දූෂණය නිසා මතක තියාගන්න සමගි ජන බලවගේ ෆයිල් හදන්නේ නැහැ. ෆයිල් හදන්නේ නැහැ. හොරාට එදාට පව්වදා දඩුවන්න දඬුවම් දෙන්න පුළුවන් හිරේ දාන්න පුළුවන් හොරා කාපු සල්ලි නැවත මේ රටේ ජනතාවට ගේන්න පුළුවන් නීතිය තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අපි බලාපොරොත්තු වෙයි ඒක අකුරට ඉස්සිත කරන්න පුළුවන් නායකය අපි හදලා තියෙනවා සරත් පොන්සේකා මහත්තයා ඒකරි බය මෙයාලා නිසා මේ රටේ යුද්ධයේ නිම කරලා යුද්ධයේ සමයෙන්ම මේ රටේ ජනතාවට බේරලා දුන්න නායකයා සමගි ජන බලවේගයේ මේ හොර දේශපාලන පක්ෂවල ඉන්න නඩේ හොර ටික අල්ලන්න පුළුවන් වැඩ පිළිවෙල සමගි ජන බලවේග වැඩ පිළිවෙල නයිකයි රටේ ජනතාවට කියන්නේ අපේ පක්ෂය අලුත් පක්ෂයක් වෙනස්ව වෙනස් මගකින් මේ ගමන හදන්න අපි වැඩ පිළිවෙල හදලා තියෙනවා කියන ප්‍රශ්නේ අපි කියන්නේ ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි ඉෂා අපි දැන් බලන්න ඕනේ IMF ණය සහනේ තමයි ඉතාමත් වැදගත් කාරණේ වෙන්නේ මම දන්නේ IMF එක දෙයිද කියලා මම කලින් කිව්ව කාරණා ටික හරියටම අධ්‍යයනය කරොත් IMF ණය සහනේ ඉතාම වැදගත් වෙන්නේ ඇයි අපිට ඩොලර් බිලියන 2.9ට වඩා අපිට වටින්නේ අපි ණය ගෙවන්න පුළුවන් රටේ ආර්ථිකය කෙලින් කරන්න පුළුවන් රටේ ආර්ථිකය ජය ගන්න පුළුවන් කියන ඒ සාධාරණ සතුටුදායි පණිවිඩය තමයි ලෝකයට දෙන්නේ මේ ණය ලබා ගැනීම කියන කාරණේ අද කොහොමද මොකද වෙලා තිබෙන්නේ අද චීනෙන් කතා කරලා නැහැ ඉන්දියාවෙන් කතා කරලා නැහැ ඒසේ නොවි දැන් හදනවා මේ අයවැය හිඟේ පියවගෙන නැවත් ණය ගන්න කවුද දෙන්නේ බංකොලොත් වෙලා ණය ගවන්නේ නැහැ පොලී ගවන්නේ නැහැ හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ තියෙනවා මේ අයවැය පරතරේ පියවගෙන ණය ගන්න එනිසා මේක බොරු අයවැය ලේඛනයක් මේක අර ලට්ට ලොට්ට අයවැය ලේඛනයක් තමන්ගේ නැතිවිච්ච කීර්තිනාමය තමන්ගේ බංකොලොත්ති දේශපාලනේ හදාගන්න ඒ දේශපාලනේ ඔහුට නැතිවිච්චේ පාර්ශ්වකරුවන්ගේ ඇල්ම බැල්ම සහ රුචිකත්වය ලබා ගැනීම වෙනුවෙන් ව්‍යංගයෙන් මේ හදලා තියෙනවා ඒ කඳවුර නැවත තමන්ට ඡන්දේ දෙයි කියන විශ්වාසය මත හදපු වැඩපිළිවෙල නිසා ඒවා වෙන්නේ නැහැ දැන් මේ ආයවැය කියන ඔක්කොම දාලා රටේ ජනතාවට දවස පුරා ආයවැය ඉවර වෙනකන් කතා කරන මාතෘකාවක් හැදුවා නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා මේ මාතෘකාව හැදුවම ඒක ගැන තමයි කතා කරන්නේ කියලා. ඒ විදිහට ඒක පානය කරාම රට මේ පානය කරපු පුද්ගලයෝ හැසිරෙන විදිහ සමාජය කියනවා. එනිසා මේ ආයවැය ලේකන රනිල් වික්‍රමසිංහ මහත්තයා අවසානයේ මේ බෝලේ තල්ලු කරලා රටේ ජනතාවට ඒක ගැන කතා කර කර විහිදු කර කර ඉන්න තැනට පත් කළා දිනවා. අද ඒවද ප්‍රශ්නකරු කුලසිරේ මන්ත්‍රීතුමනි දැන් කියනවා දැන් හොඳයි කියලා රට. දැන් මම ඇහුවා මේ අපේ මේ වැඩ කරන සේවකයන්ගෙන් කොහොමද ඔයාලා මේ අවුරුදු දෙක ඉන්න කලින් ආවේ කියලා. මහත්තයා මගේ වාහනේ ආවා. දැන් එන්නේ කොහොමද? දැන් එන්නේ බයිසිකලේ. දැන් බයිසිකලේ ආපු එකේ නම් ඒවා දැන් කොහොමද එන්නේ? දැන් එන්නේ පුස් බයිසිකලේ. දැන් පුස් බයිසිකලේ ආපු එකේ නම් බස් එකට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආගමනය තුල මිනිස්සුගේ කැපකිරීම තමන්ගේ ප්‍රශ්නේ වෙනුවෙන් තමන් හොයාගත්ත විකල්පය මේ රටේ ආර්ථික ජයග්‍රහණයක් කියන කාරණේ කවුරු හරි කියලා hina වෙන්න ඕනි කටින් නෙමෙයි වෙනතනකින්. බලන්න මිනිස්සුනේ මන්ත්‍රීතුමනි තේ කිරි කහට ගා බිබු පුද්ගලයා අදවන්නේ ප්ලේන්ටිය බිබු මිනිහා බොන්නේ කැඳේක බිබු මිනිහා බොන්නේ නැහැ වතුර ගබ්බිලා යනවා මේක තමයි කැපකිරීම රනිල් ක්‍රමසිංහ මහත්තයාගේ ජයග්‍රහණය කියන කාරණේ මේ මෝඩ විදිහට හොයා දක්වන්න හදන්න එපා දැන් QR සංකේතයේ දියලා මට මම බණ්ඩ බදුල්ල ඉඳන් මේ පාර්ලිමේන්තුවට එනවනම් මට එන්න පුළුවන් රත්නපුරට විතරයි හැබැයි ආයේ ගෙදර වාහනේ අරන් යනවා ලබන ඊළඟ සතිය යන්න වෙනවා ලීටර 20ක් ගහගෙන එසා ඒ ලීටර 20 දෙන ප්‍රමාණය තමන්ගේ අවශ්‍යතාවෙන් වෙලෙන් කැප කරලා ඒ කැපකිරීම ඒ වේදනාව ඒ තමන්ගේ පවුලේ ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ මහත්තයා ආචික දයගහණ වෙන්නේ නැහැ
විනාඩි දෙක කාලයක්
බලාපොරොත්තුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවට
පස්සේ විනාඩි දෙක කාලයක්
මේ හැමදේම තේක බීබිනට තේකක් බොන්න පුළුවන් හම්බ වෙයි කියලා එහෙම උනේ නැහැ එහෙම යන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා නැහැ එහෙම හදන්නේ නැත්තේ ඇයි මේ රාජපක්ෂ කල්ලිය නැවත බලයට ගිහින් මේ වුණාව තියෙනවා අපි අන එක්සත් ජාතික පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් මොනවාද රනිල් වික්‍රමසිංහ මහත්තයා කළා තියෙන්නේ? එහෙම කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවද? එක්සත් ජාතික පාක්ෂිකයට මොකද වෙන්නේ? එක්සත් ජාතික පාක්ෂිකයට යහපාලන ආණ්ඩුව යමක් වුණාද? එක්සත් ජාතික පාක්ෂියට අද යමක් කරනවද? එහෙම වෙන්නේ නැහැනේ මුලසුනේ මන්ත්‍රීතුමනි. ඇයි එහෙම වුණේ නැත්තේ? ඔව් එක්සත් ජාතික පාක්ෂිකය පාවිච්චි කරේ හැමදාම රාජපක්ෂවරු ආරක්ෂා කරන එක දැන් එලිපිට සිද්ධ වෙනවා එලිපිට කරනවා. නිසා මෙන්න මේ කාලකන්ණි දේශපාලන වැඩ පිළිවෙල මේ රටේ නැතුගාගෙන දැමීමට නම් මොනවාම ක්‍රමයකින් මේ රටේ නැවත ජනවරමකින් මේ පාර්ලිමේන්තුව නිර්මාණය වෙන්න ඕන. කවුරුනෝ හිතනවා ඒක තමන්ගේ අනීතික බලය පාවිච්චි කරලා ඒක නතර කරන එක වෙන්නේ නැහැ. ඒක කරන්න උත්සාහ කරපු වැඩි කොහොමද ගියේ කියන කාරණේ පිළිබඳව මතක් කරන නිසා මේ රටේ උසස් පොලිස් නිලධාරීන්ට කියනවා මේ අයවැය ලේඛනයේ තුල සිද්ධ වෙන්නේ මේ හොරකම් කිරීමට අනුබල දීම නම් මේ හොරකම් කරන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය නම් මේ හොරා කෑම තුල සිද්ධ වෙන්නේ මේ රටේ විනාශය නම් ඔය ක්‍රියාත්මක කළා තමන්ගේ දරුවට පවුලට වල කපා ගන්න එපයි කියන ඉල්ලීම අපි කරනවා මේ පොලිසිනේ දාරින් අද කරන්නේ මොකද්ද
ධර්මන්තවක් කැටින් අවසන් කරන
තමන්ගේ බඩගින්න කතා කරන තමන්ගේ ආර්ථික ප්‍රශ්නේ කතා කරන පාරේ ඉන්න මිනිස්සුя කිලා බෙල්ලෙන් ඇදලා එළියට දානවා එහෙනම් මතක තියාගන්න මේ උසස් නිලධාරීන් ඔය බෙල්ලෙන් ඇදලා හිරකූඩුවේ දාන්නේ රාජපක්ෂ පවුලට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඔබිට විදියට ගැළපෙන විදියට 2023ට අවශ්‍ය හොරකම් සිදු කරන්න කියන කාරණේ මතක් කරමින් වේලාව ලබා දීමේ ස්තුතිමත් වෙනවා නබෝ විසුති
ස්තුතිය ඔනරබල් ප්‍රියල් නිසන්ත දී සිල්වා You have 13 minutes.
මුලසුන ඔබවන ගරු මන්ත්‍රීතුමනි 77 වෙනි අයවැය විවාදයට සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳව මම එක පැත්තකින් සතුටු වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි මම හිතනවා නිදහසෙන් පස්සේ ලංකා ඉතිහාසයේ ඉතාමත්ම තීරණාත්මක අයවැය විවාදය තමයි දැන් අපි මේ උත්තරීතර සභාවේ මේ පවත්වන්නේ මං එහෙම කියන්නේ නිදහසෙන් පසු අපේ රට මූණ දුන්න දැවැන්තම ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයත් එක්ක බිඳ වැටිච්ච රටක ඉඳගෙන තමයි අපි මේ තත්ත්වයට මූණ දෙන්නේ ඒ නිසා ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් අපේ යුතුකම තම තමන්ගේ පක්ෂ දේශපාලනයේ පටු දේශපාලනයේ ක්‍රියාත්මක කිරීමට වඩා අද රට සහ ජනතාව වැටිලා තියෙන මේ ඉතාමත්ම නරක තත්වෙන් රට ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මම කතා කීපයක් අසාගෙන හිටියා. ඇත්තටම මම ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මොකද ඒ අයට තමන්ගේ මතය ඉදිරිපත් කරන්නට අයිතියක් තියෙනවා. ඒ පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඔය කතා කරන ගොඩාක් අයගේ හෘද සාක්ෂියට පොඩ්ඩක් තට්ටු කරලා බලන්න ඕන. හෘද සාක්ෂියට තට්ටු කරලා බලනකොට තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නම් කතා කරන්නේ. එහෙම කතා කරලා තියෙන්නේ මෙතෙක් කල් මේ උත්තරීතර සභාව තුල මං හිතන්නේ ඔහුට දිට්ට ධම්ම වේදනීය කර්ම පරිසන්දන එක අපට වළක්වන්න බෑ. ඔහුට වළක්ව ගන්නත් බැරි වෙනවා. ඒ නිසා අපි මේ සභාවේ මන්ත්‍රීවරු හැටියට මම හිතන්නේ පක්ෂ විපක්ෂ ඉතාමත්ම අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. මේ උත්තරීතර සභාව තුල අපි දැක්කා විවිධ අවස්ථාවලදී ඒ අය කොහොමද තමන්ගේ අදහස් ඉදිරිපත් කරේ කියලා. ඒ වගේම තමයි බොහොම සුබවාදී අදහස් ඉදිරිපත් කරා මේ වැටිලා තියෙන තත්වෙන් ගොඩනගන්න. අතිගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා හැටියට ඓතිහාසික අයවැයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. මම ඒක වගකීමෙන් කියන්නේ. මොකද අද පෝලිං ගැන කතා කරනවා නම් විදුලිය ගැන කතා කරනවා නම් ආර්ථිකයේ තිබිච්ච තත්ත්වය පිළිබඳව කතා කරනකොට අපි යම් තැනක ඉඳගෙන තමයි මේ 77 වෙනි අයවැය විවාදයට සම්බන්ධ වෙන්නේ. නැත්තම් සමහර වෙලාවට මේ අයවැය විවාදයට පාර්ලිමේන්තුවටත් එන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. මේ පාර්ලිමේන්තුවේ එහෙම අයවැයක් අපි දෙගොල්ලෝ එකතු වෙලා කතා කරන්න පුළුවන් වාතාවරණයක් අපට හම්බ වෙයිද කියන සැකයත් එක්ක කාලයක් හිටියා. සමහර අය නම් ඉතින් එච්චර ගැටලුවක් තිබුණේ නැහැ. ඒ කුමන්ත්‍රණේ පෙරගමන් කරුව හැටියට තමයි කටයුතු කරේ. ඒක නිසා ඒ අය බොහොම බයෙන් නැතුව හිටියා. ඒ නිසා මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනි අපි මේ අගාධයෙන් ගිලිලා මැරිලා යනවද? එහෙම නැත්නම් අපි මේ වැටිච්ච ලිඳෙන් ඒ ලිං කටින්ම ගොඩ එනවද කියන එක පිළිබඳව මං හිතන්නේ අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි අපිට ජනාධිපතිතුමා පැහැදිලිවම ඊයේ දවසේ අයවැයේදී කිව්වා බලාපොරොත්තු තියාගන්න. ඒ බලාපොරොත්තු විතරක් නෙවෙයි මේ වන විට මෙන්න මේ කටයුතු ඉටු කරමින් යන මේ රටේ හොඳ ආර්ථික සංවර්ධනයක් ඇති කරන්නට ඒ වගේම ජනතාවට ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා කියලා. එහෙම නිර්මාණය කරනවා කිව්වනම් දෙයියනේ ජනාධිපතිතුමාට පොඩි කාලයක් දෙන්න. ඇයි ඔච්චර මේ විදියට කකුල් මාට්ටු දාන්නේ? ඇයි මේ විදියට මේ බාධා කරන්නේ? ඇයි තමන්ට බලයට තියෙනු ගිජුකමටද? ඒක නිසා පොඩ්ඩක් එතුමාට පොඩ්ඩක් යන්න දෙන්න මේ ගමනට. ඊට පස්සේ එතුමාගේ වැරදි තියෙනවා නම් එතුමාව ආරක්ෂා කරන්න මේ පියල් නිශාන්තලා නැහැ. මොකද අපිට වටින්නේ එක එක පුජ්‍යලය නෙවෙයි, අපිට වටින්නේ රට සහ ජනතාව. රට සහ ජනතාව ගැන හිතනවා නම් අපි බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි, මම පැහැදිලිවම තේරුම් ගන්නවා මම සතුටු වෙන්නේ නැ මේ මීට පෙර මේ රටේ ජනතාවට පටවපු බර බදු සම්බන්ධව. මොකද බදු බර වැඩි ජනතාවට, ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් අපි මෙතනින් ගොඩ එන්න මොකද්ද කරන්නේ? මෙතනින් ගොඩ එන්න නම් අපි යම් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වැඩපිළිවෙල තනියෙන් කාටවත් කරන්න බෑ, එක කණ්ඩායමකට කරන්න බෑ. අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ தත්ත්ව වෙනස් කරන්නට කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා පොඩි මිනිහට විතරක් නෙවෙයි හැම කෙනෙකුටම මේ බද්දු බර පැටවිලා තියෙන්නේ. මේ සම්බන්ධව ඉතාමත්ම හොඳ ප්‍රවේශයක් අරගෙන වැඩපිළිවෙලක් අපි දියත් කරන්න ඕනේ. ඒ වගේම අපි පැහැදිලිව කියන්න ඕනේ මුලසුනේ මන්ත්‍රීතුමනි, ජනතාවට මේ බදු බරත් එක්ක අපි කියන්න ඕනේ සමා වෙන්න කියලා. මේක තමයි අපිට කියන්න තියෙන්නේ, සමා වෙන්න කියලා කියන්න ඕනේ. මොකද හේතුව ඇත්තටම ජනතාව කබලෙන් ලිපට වැටුණා විතරක් නෙවෙයි, දැන් කා කියා ගන්න බැරි තත්වයක ඉන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. එහෙනම් තේරුම් අරගෙන අපි නැවත නැවත ආය බෙදීලා වෙන් වෙලා තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් පෙනී හිටිනවා නම් මං හිතන්නේ ඒක ඉතාමත්ම නරක වැඩක් විතරක් නෙවෙයි, ඒ ජනතාවට කරන දැවැන්ත අපරාධයක් හැටියටයි දකින්නේ. ඒ වගේම ගරු කතානායක ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, මේ සභාවේ අපේ රටේ ඉන්නවා, මේ සභාව විතරක් නෙවෙයි රටෙත් ඉන්නවා ටිකක් අමුතු කට්ටිය, අමුතුම අමුතු කට්ටිය. මේ කට්ටිය හැම වෙලාවම දකින්නේ බොහොම වැරදි විදියටමයි. සමහර වෙලාවට මේ අය මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරමු, ඒ වගේම ඒක වැරදි කියන කතාව කියන ඇරෙන්න ප්‍රායෝගිකවම ඇවිල්ලා සම්බන්ධ වෙලා වැඩ කරන්න සහයෝගය දෙන්න කැමති නැහැ. ඒක නිසා ඉතින් ඒ தත්ත්වය අපි පැහැදිලිවම දැක්කා. අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් වෙන්නේ ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්ෂ හිටපු අපේ ජනාධිපතිතුමා ආරාධනා කරා මේ වගකීම ගන්න එන්න. එතුමා ජනාධිපතිවරයා හැටියට ඉන්නකොටත් එතුමා බොහොම විවෘතව ආරාධනා කරා. එතුමා ජනාධිපති කමින් ඉල්ලා අස්වෙනකොටත් මේ ඉල්ලීම කරා වගකීම් බාර ගන්න කියලා. හැබැයි වගකීම් බාර ගන්න කවුරුවක්වත් නැහැ, ආසයි බයයි. ඒ වුණාට පස්සේ එතුමාලා මේ සම්බන්ධව තැන් තැන් ගානේ බෝක්කුවද එහෙම නැත්නම් පාරේද වෙන තැන් වලටද ගිහිල්ලා විවේචනය කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ආසයි බයයි කට්ටිය, ඉතින් හැමදාම ආසයි බයයි. ඒ නිසා මේ දවස්වල ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, ඒ අය කරන්නේ මේ චිත්‍රපටයක රංගනයක් තමයි දැන් කරන්නේ. චිත්‍රපටයක මේ චිත්‍රපටය ලෝ බජට් චිත්‍රපටය නමින් නම් කරන්න සිද්ධ වෙනවා, ලෝ බජට්. ඉතින් ඒක නිසා අපි කියනවා විවේචනය විතරක් ලබා දෙන්නේ නැතුව මේ වෙලාවේ මේ රජය ගිනියන්නට සහයෝග දෙන්න. ඊට පස්සේ තමන්ට පුළුවන් තමන්ගේ මැතිවරණයක් ලං වෙනකොට තමන්ගේ දේශපාලන මතය ඉස්සරහට දාගෙන කටයුතු කරන්න. ඒ වගේම තමයි අද මේ විවේචනය කරන අය සමහර උදවිය විවේචනය කරන. මේ විවේචනය කරන අය ඇත්තටම ඇඟිල්ල දික් කරන්නේ විවේචනයට නම් ඉතිහාසෙත් එක්ක අරගෙන, ඉතිහාසයේ දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ හිටපු අය ඉන්න දීර්ඝ කාලයක්. දැන් ඒ අයත් දැන් ලෑස්ති වෙලා තියෙන මේ වර්තමානයේ මේ වර්තමාන ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න. හැබැයි ඉතින් ඇඟිල්ල දික් කරාට වැඩක් නැහැ, තමන්ගේ පැත්තට ඇඟිලි හතරක් ගිහිල්ලා තියෙනවා. මොකද ඉතිහාසයේ ඉඳලම මේ වැරදි මේ தත්වෙට මේ රටපත් වෙන්න, මේ රට විනාශ කරන්නට කාලයක් තිස්සේ මේ සභාවේ ඉඳගෙන කටයුතු කරපු අය දැන් හරියට තොත්ත බබාලා වගේ තමයි කතා කරන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මුලසුනේ මන්ත්‍රීතුමනි, අපි මේ තත්ත්වේ තීරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අද ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වක ඉන්නේ. වරද කාගේද කියලා හොය හොයා ඉන්නේ නැතුව අපි වරද නිවැරදි කරගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න ඕනේ. මේ වලෙන් ගොඩ එන්න නම් මං හිතන්නේ අපි සීලු දෙනාම දේශපාලන පක්ෂ පාට වලින් තොරව ඉදිරියට ඇවිල්ලා වැඩ කර යුතුයි. ඒ වගේම තමයි අපි දැන් කළ යුත්තේ කුමක්ද? කළ යුත්තේ මම දකින්නේ මේ අයවැය ඉදිරිපත් කරලා අපි ඉලක්කන් හරඹයකට සීමා වෙන්නේ නැතුව අපි දෙගොල්ලොම මේකේ තියෙන සුබවාදී දේවල් ටික තේරුම් අරගන්න ඕනේ. මේක රටට ගැළපෙනවා නම් ඒ ගැළපෙන දෙයට සහයෝගය දෙන්න ඕනේ. මේ ජනතාවට ගැළපෙනවා නම් ඒ ජනතාවට ගැළපෙන දෙයට සහයෝගය දෙන්න ඕනේ. එහෙම නැතුව නම් මං හිතන්නේ තමන්ගේ මේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් දේශපාලන පෞද්ගලික මතිමතාන්තර ඉස්සරහට දාගෙන කටයුතු කරාට මං හිතන්නේ එවැනි තත්ත්වයක් අපට හොඳ සුබවාදී තත්ත්වයක් ගොඩනගන්න පුළුවන් ඒ කියලා. ඒ වගේම අද මේ ආණ්ඩුව ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. එහිදී අඩුපාඩු නැතුව නෙවෙයි. ඒ අඩුපාඩු තියෙනවා නම් අපි අඩුපාඩු සාකච්ඡා කරලා ගන්න ඕනේ. හැබැයි ඒ බොහොම පහන් සිතුවිලි එක්ක තමයි ඒ අඩුපාඩු සකස් කරගන්න වෙන්නේ. නැතුව ඒක බොහොම වෛරී සාගතව අපිට ඒ தත්ත්ව වෙනස් කරගන්න බෑ. ඒක නිසා පැහැදිලිවම ජීවත් වෙන්න ඉතාමත්ම අමාරු අඩියක ඉන්න ජනතාව වෙනුවෙන් අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕනේ. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අතිගරු ජනාධිපතිතුමා
පිළිබඳව. එතුමා
ඇවිල්ලා අපට පොරොන්දු වුණා ලෝක බැංකුව ඒ වගේම මූල්‍ය අරමුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සියල්ලත් එක්ක දැනටත් ඉතාමත්ම සුබවාදී සාකච්ඡා පවත්වලා තිනවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵල ඉතාමත්ම සුබවාදී. ඒ සුබවාදී බලාපොරොත්තුත් එක්ක අපට ඉන්න පුළුවන්. දෙන්න පොඩි කාලයක් ඒ කාලය තුල අපි බලමු මේ කියන දේ මේ අයවැය ලේකනට සම්බන්ධ වෙලා තියෙන දේවල් මේ අකුරු හරඹයකට එහෙම නැත්නම් ඉලක්කම් හරඹයට විතරක් සීමා වෙනවා නම් අපි එකතු වෙමු. එකතු වෙලා ඒ වෙනුවෙන් අපි පෙනී සිටිමු. ඒවා නිවැරදි කරගන්නට කටයුතු කරමු. ඒ වගේම තමයි මුළුසුනේ මන්ත්‍රීතුමනි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කවුරුවක්වත් අමනාප වෙන්න එපා. හැබැයි දැන් අපි සීලු දෙනාම ඇද වැටිලා මේ රටේ ජනතාව හොම්බෙන් ගිහිල්ලා ඊළඟට ඇට මුං ඇට වෙලා මේ එවැනි තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. මේක තමයි ඇත්ත කතාව. ඒක නිසා මේ නිකන් බොරුවට අපි එක එක දේවල් කතා කරාට වැඩක් නැහැ. අපි මේ මෙතනින් ගොඩ එන්න ඕනේ. ඒ නිසා අපි පැහැදිලිවම සියලු දෙනා එකට එකතු වෙන්න ඕන කියන කතාව තමයි හැම වෙලාවෙම කියන්නේ. ඔයි කොයි අයියගේ පැටිගිරිය මේ රටේ ජනතාව දන්නෝ. මොකද මේ ඔය කතා කරන අයියලා හරි සුද්ධවන්තයෝ. දැන් අපිට පෙනුනනේ සුද්ධවන්ත කතා ටික. මේ කතා හැමදාම මේ විදිහට තමයි කතාව. හැබැයි ක්‍රියාව බලන්න ඕනේ. ගිහිල්ලා බලන්නකෝ. ගිහිල්ලා Taman ගමට ගිහිල්ලා බලන්නකෝ. ඈ ඒ අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවද කියලා බලන්නකෝ. සමහර ගම්මෙල හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු අද ඉන්නේ තාමත් කොළඹ. ඈ කොළඹින් එහාට ඒගොල්ලෝ අඩියක්වත් තියන්නේ නැහැ උනට කතා කරන ඒ ජනතාවගේ දුක පිළිමක.
කෙටියෙන් අවසන් කරන්න.
ඒ නිසා මේ නිඳිත දේශපාලන ක්‍රමයට තිත තියන්න ඕනේ. ඒ තිත තියන්න සීලු දෙනා ලෑස්ති වෙන්න කියන පණිවිඩය ලබා දෙමින් මේ අයවැයට අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන පණිවිඩයක් ලබා දෙමින් මම ඉහිඳ වෙනවා බොහොම ස්තුතියි.
ඔනරබල් ඩොක්ටර් ජී රත්නසේකර
ගරු මුලාසන ආරුඩ මන්ත්‍රීතුමනි 2023 අයවැය ලේඛනයේ සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයේදී මට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. රජයේ පැත්තෙන් බොහෝ කතා කරන අතරේ මට නම් දැනෙන්නේ අයවැය ලේඛනයකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අයවැය ලේඛනය කියන්නේ මොකද්ද? අයවැය පාලනය කියන එකෙන් අදහස් කළේ මොකද්ද කියන එක පිළිබඳව මූලික අවබෝධයක් හෝ නොමැතිව සකස් කරපු අයවැය ලේඛනයක් හැටියට තමයි මට තේරෙන්නේ. ගරු මුලසරණ මන්ත්‍රීතුමනි අයවැය ලේඛනයකින් නැත්නම් අයවැය පාලනයෙන් බලාපොරොත්තු වෙන්නේ රජයක් යම් නිශ්චිත අරමුණු කීපයක් ළඟා කර ගැනීම සඳහා ඉදිරි වර්ෂය තුළ ක්‍රියාවට නගන්න බලාපොරොත්තු වන ක්‍රියාකාරී සැලැස්ම හදලා ඉවර වෙලා ඒ ක්‍රියාකාරී සැලැස්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඇස්තමේන්තුගත අගයන් මේ සැලැස්මට ආරෝපණය කරපුවාම ඒ සැලැස්ම අයවැයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් අපට තියෙනවා දැවැන්ත ප්‍රශ්න තුනක්. එකක් තමයි දැවැන්ත අයවැය හිගයක්. රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 3415යි. ණය ගෙවීම්ද ඇතුළුව රජයේ සමස්ත ගෙවීම් ප්‍රමාණයට අවශ්‍ය අපට බිලියන 7885ක් දැවැන්ත හිගයක් තියෙනවා. මෙන්න මේ අයවැය හිගය පියවගන්නේ අපි කොහොමද? දෙවෙනි කාරණය අනිත් පැත්තෙන් ගත්තොත් විදේශ විනිමය ලැබීම් අඩුයි, ගෙවීම් අතිවිශාල වශයෙන් වැඩි, දැවැන්ත ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි විසඳගන්නේ කොහොමද? තුන්වෙනි ප්‍රශ්නේ තමයි අපි කාලයක් තිස්සේ අනවශ්‍ය පරිදි ණය අරන් ප්‍රතිලාභයක් නැති දේවල් වලට ණය යොදලා දැවැන්ත දරා ගන්න බැරි ණය ප්‍රමාණයක් තියෙනවා. මේ ණයට අපි මුණ දෙන්නේ කොහොමද? මෙන්න මේ වත්මන් ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ ගරු මෝලාසනේ මන්ත්‍රීතුමනි මෙන්න මේ කරුණු තුන මත. එහෙමනම් මේ අයවැලේකණයකින් මේ අර්බුදයෙන් යම් තාක් දුරට හෝ ලබන අවුරුද්ද තුල ගොඩ එන්න නම් මේ අර්බුදයෙන් යම් තාක් දුරට හොගොඩ එන්න නම් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග කීපයක් මේ අයවැලේකණය තුළ අන්තර්ගත විය යුතුව තිබුණා. ඇත්තටම අපේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. වත්මන් ජනාධිපතිතුමා විපක්ෂයේ ඉන්නකොට කියපුවා අපි දැනගත්තා. ඒ නිසා අපි හිතුවා එතුමාට පත් වෙලා අතුරු අයවැයට කාලයක් තියෙන නැතුව ඇති. 2023 අයවැයෙන් මේ ආර්ථිකය ආපහු සක්‍රිය කරලා යම් මේ වැටලා තියෙන අර්බුදයෙන් යම් තාක් දුරට හෝ ගොඩ ගන්න පුළුවන් යෝජනා මාලාවක් මෙතුමා මේ 23 අයවැයෙන් ගෙනයි කියලා. හැබැයි අවාසනාවක මහිමය ඒ ක්‍රියාමාර්ගයේ තුමා අරගෙන තියෙන බවක් පේන්නේ නැහැ. මේකේ ලස්සන කතා ටිකක් තියෙනවා. ඒ තමයි ආර්ථික වර්ධනය 7% 8% අතර බවට පත් කිරීම, ජාත්‍යන්තර වෙළඳාම ආයෝජන 100% කොටසකට වර්ධනය කිරීම, ඊළඟට අපනයන වලින් වාර්ෂිකව රුපියල් බිලියන 3ක වර්ධනයක් අත්පත් කර ගැනීම, මේ වගේ විශාල වැඩපිළිවෙලක් නැත්තම් බලාපොරොත්තු ටිකක් තියෙනවා. මගේ නම් අදහස මේ ටික හීන. මේකට ලස්සන වචන ටිකකුත් දාලා තියෙනවා. එතකොට ඒ වචන ටිකේ තියෙනවා ආර්ථික ප්‍රතිසංස්කරණයක් කළ යුතුයි, ඊළඟට ආර්ථික නවීකරණය කළ යුතුයි, ඊළඟට හරිත ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. මෙහෙම ලස්සන වචන ටිකකුත් අයවැය යෝජනාවලට කලින් තියෙනවා. මෙන්න මේ අයවැය යෝජනාවලට කලින් තියෙන කොටස ඉතා අපි පිළිගන්නවා. කිසි විවාදයක් නැහැ. ඒ කොටස පිළිගන්නවා. ඒ පැත්තට අවධානය යොමු කළ යුතුයි. හැබැයි මෙන්න ඒ අයවැය යෝජනාවලට කලින් තියෙන කොටසේ සඳහන් අරමුණු ළඟා කර ගැනීම සඳහා වන යෝජනා අයවැය යෝජනා ලෙස ඉදිරිපත් විය යුතුව තිබුණා. හැබැයි මේ අයවැය යෝජනා ගොඩේ මේ දැවැන්ත ආර්ථික අර්බුදයකින් ගොඩ එන්න හැකියාව තියෙන යෝජනා නැහැ. ගරු මොලාසරණ මන්ත්‍රීතුමා අයවැය පාලනය කියන්නේ රජයේ පාලන උපකරණයක්. ඉස්සෙල්ලාම අයවැය ලේඛනයෙන් අපි හදනවා සැලැස්මක්. ඒ සැලැස්ම ක්‍රියාවට නගලා කෙටි කාලයක් තුළ අපි බලන්න ඕන සැලසුම් කරපු විදිහට මේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙනවද, එනවා සැලසුම් කළ ප්‍රතිඵලය අපට ලැබෙනවද, ලැබෙන්නේ නැත්නම් ඒකට හේතු මොනවද හොයලා ඒ හේතු වලට ඒ හේතු නිවැරදි කරලා ඒ වැරදි ටික නිවැරදි කරලා හරි ට්‍රැක් එකට ගන්න පාලන ක්‍රමයක් හැටියට තමයි අයවැය ලේඛනයක් අපි පාවිච්චි කරන්නේ. හැබැයි එතකොට මේ දැවැන්ත අයවැය පරතරය හා විදේශ විනිමය හිගේ වෙනුවෙන් මොනවද තියෙන යෝජනා? එක යෝජනාවක් තියෙනවා, ආයෝජන හා විදේශ වෙළඳාම ප්‍රවර්ධනයට තනි ආයතනයක් හදනවා. අපනයන සංවර්ධන මණ්ඩලය, ඊළඟට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැනි ආයතන හතරක් ඒකාබද්ධ කරලා. අපට තේරෙන්නේ නැහැ මේ තනි ආයතනය හදපුවාම අර ප්‍රශ්නෙට විසඳුම ලැබෙන්නේ කොහොමද කියලා. ඊළඟ නව ආර්ථික කල, ඊළඟ සමහර යෝජනා තියෙනවා අපේ මූලාසනේ මන්ත්‍රීතුමනි, ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක කළ හැකිද? දැන් මේකේ කියනවා ආර්ථික කලාප කීපයක් ඇති කරනවා. වයඹ පළාතේ, බස්නාහිර පළාතේ, හම්බන්තොට ත්‍රිකුණාමලේ. ජනාධිපතිතුමා කතාවේදී කිව්වා හම්බන්තොට විතරක් මේ කලාප තුනක් හදනවා. එතන අවම වශයෙන් අපි බලාපොරොත්තු වෙන කලාප 6ක්වත් හදන්න ඕන. කීයද වෙන් කරලා තියෙන්නේ? දැන් වෙන් කරලා තියෙන්නේ මේ කලාපවලට ආර්ථික කලාපවලට මිලියන 300යි. ආයෝජන කලාප තුනයි. ඊළඟ ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් හදනවා. කොමිසන් සභාවට මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. කොමිසන් සභාවේ කාර්යභාරය මොකද්ද දන්නේ? අර ප්‍රධාන බරපතල ආර්ථික අර්බුදයට මේ හරහා ලැබෙන දායකත්වය මොකද්ද කියන එක අපට පැහැදිලි නැහැ. ඊළඟ යහපත් ව්‍යාපාර පරිසරයක් හදන්න ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට, ඒ කියන්නේ එතුමා භාරයේ තියෙන අමාත්‍යාංශයට මිලියන 200ක් වෙන් කරනවා. එතන ඒ පරිසරයක් හදන්න. ඒ පරිසරය හදන එක හොඳයි. ඒක අපි පිළිගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දැවෙන ආර්ථික අර්බුදයට මේකෙන් අපට කෙටි කාලීන විසඳුමක් ලැබෙනවද? පැහැදිලිවම 23 ආයවැය කියන්නේ කෙටි කාලීන යෝජනා ලැබිය යුතු දෙයක්. මේක 2000 අවුරුදු අපේ නිදහස ලැබන අවුරුදු 74 2025 වෙනකන් මේ යෝජනා නෙවෙයි. 23 ආයවැය කියන්නේ කෙටි කාලීන සැලැස්ම ලැබන අවුරුද්ද තුල ක්‍රියාත්මක කරන්න තියෙන. ඊළඟට දැන් අපිට තේරෙනවා ඩිජිටල් තාක්ෂණයට කමිටුවක්. දැන් කමිටුවෙන් මේ දැවැන්ත අර්බුදයට ක්ෂණික විසඳුමක් ලැබෙනවද? ඊළඟ කුරුඳු වගාවට දෙපාර්තමේන්තුවක් අපට ක්ෂණිකව මේකට විසඳුමක් ලැබෙනවද? ඊළඟ ඛනිජ සම්පත් සංවර්ධනයට යොදායක කර ගැනීම සඳහා කමිටුවක්. මෙන්න මෙහෙම තමයි. ඊළඟ සංචාරක ව්‍යාපාරය. අපි දන්නවා විදේශ විනිමය හිගයට අපට ක්ෂණිකව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය කරන යෝජනාව. සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම කියලා මිලියන 50ක් වෙන් කරනවා. මෙහෙම මිලියන 50යි. ඊළඟ ක්‍රීඩා ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය සතයක්වත් වෙන් කරලා නැහැ. ගරු මූලාසන අඩුණු මන්ත්‍රීතුමනි, මේ අයවැය ලේඛනයේ පුරා ගියාම අපට තේරෙන්නේ මේ අපි දැන් මෝන දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩේමට මේකේ සාධනීය විසඳුමක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා මෙතුමා යම් විසඳුමක් දෙයි කියලා. මොකද ඒ විසඳුම නැහැ. ඒ නිසා අපි රටේ ජනතාවට කියන්න වෙන්නේ යම් බලාපොරොත්තුවක් තිබුණා නම් මෙතනින් රට යථාතත්ත්වයට මේ 2023 අයවැයෙන් පත් වෙයි කියලා. ඒක ජනාධිපතිතුමාටත් හීනයක්ම විතරක් වෙනවා. ජනාධිපතිතුමාට නම් හීනයක් වුණාට කමක් නැහැ. මේක රටේ මහජනතාවට හීනයක් වෙනවා. ඒ නිසා මේ මහජනතාවගේ දුගින්දර නිවන්න, මේ ගැටලු ටික විසඳන්න මේ අයවැය ලේඛනයෙන් එහා ගිය යම් කිසි කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල හදන්න කියලා අපි රජයට බල කරමින් මන් නිහඬ වෙනවා. ඔබතුමාට මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතියි.
ස්තුතියි. Honorable DB Erat.
ලසුන ඔබ වන ගරු මන්ත්‍රීතුමනි, සුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම පිළිබඳව අද අපි මේ පාර්ලිමේන්තුව තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු අයවැය ලේඛනය පිළිබඳව කතා කරනවා. අවුරුදු නිදහස ලබාගත්ත දායදල මේ දක්වා 77 අයවැය. අද අයවැය ලේඛන 77ක් සාකච්ඡා කරපු පාර්ලිමේන්තුව ප්‍රතිඵල උකහා ගත්ත රට පිළිබඳව ඇත්තටම අපි කඩගාටු වෙන්න ඕනේ. අයවැය ලේඛන 77කින් ඉදිරිපත් කරපු ආර්ථික වැඩපිළිවෙල රටට ගැලපුණා නම් අද මේ වගේ තත්ත්වයකට රටපත් වෙන්නේ නැහැ. අපි තුන්වෙනි ලෝකයේ රටක් හැටියට අන්ත දුප්පත් ස්වභාවයට පත් වෙච්ච පිරිසක්. මේ අපි අයවැය ලේඛන කොතෙක් ඉදිරිපත් කරත් මේ රටේ ජනතාවගේ හෘද සාක්ෂිය රටත් එක්ක එකතු කරන්න, රට ඉදිරි ගමනට දායක කරගන්න කටයුතු කිරීම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. අපි මුලසන හොබවන ගරු මන්ත්‍රීතුමනි, එක වෙලාවක අපි මහවිශාල සුනාමි උදරකට ගොදුරුණා. ත්‍රිවිශාල පිරිසක් මිය ගිහිල්ලා දේපළ විනාශ වෙලා මේ අපි මුළු ලෝකයේම විමතියට පත් කරගනිමින් සුනාමියේ ජයග්‍රහණය කරා. ඒ තමයි අපේ රටේ මිනිස්සුන්ගේ ආත්ම විශ්වාසය, කැපවීම. ඒ අත්දැකීම් අපි ඉදිරියට පවත්වගෙන යන්න දායක වුණාද කියන කාරණාව පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අද අයවැය ලේඛනය ඉදිරිපත් කරනකොට විශේෂයෙන් අපේ රටේ සමාජ වටපිටාව අපි දැක්කා තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ඒ වගේම තමන්ගේ දිනදා අවශ්‍යතාවෙන් ඉටු කරගන්න බැරිව රජය කෙරේ උදහස් වෙච්ච මිනිස්සුන්ගේ නැගිටීම්. ඒ වෙලාවේ අපි දකිනවා මේ සමාජ තන්ත්‍රය පුපුරලා යන්න ඕන මෙන්න කියලා තිබුණේ. හැබැයි පිපිරලා ගියා නම් අද අපේ රට තාමත් අර ලිබියාව වගේ බෝම්බ පුපුරන රටක් බවට පත් වෙනවා. එවන් පසුබිමක් තිබිච්ච වෙලාවක ඒ දැවැන්ත පිපිරීමට ලක් වෙන්න තිබිච්ච වෙඩි නූල එතනින් නවත්තන්න පුළුවන් කමක් තිබුණේ මේ පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදීව ගත්ත ක්‍රියාමාර්ගයෙන්ද. ඒ අනුව තමයි හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ බලය ගන්න විවිධ පක්ෂ නායකයන් ආරාධනා කරේ. ඒ ආරාධනා කරනකොට නියෝජනය කරපු අපි පිළිබඳව මතයක් තිබුණේ නැහැ. නමුත් ඒ ආරාධනා පිළිගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ අගමැතිවරය හැටියටත් ජනාධිපතිවරය හැටියටත් කටයුතු කරපු කාලවකවානු තුළ ආණ්ඩු පක්ෂය නොමදව එතුමට සහයෝගය දැක්වුවා. එහි ප්‍රතිඵලයක් හැටියට අද පිපිරෙන්න ඔන්න මෙන්න කියලා තිබිච්ච ඒ මහා විනාශකාරී ක්‍රියාවලිය අපිට නවත්තන්න පුළුවන්කමක් තිබුණා. දැන් ඒ විනාශයෙන් නවත්ත ගන්න පුළුවන් වෙච්ච මේ රට හරිතැනකට ගෙන යෑමේ වගකීම අප තුළ තියෙන කාරණාව වගකීම. ඒ වෙනුවෙන් තමයි ලබන වසර තුළ අයවැය ලේඛනය මුදල් විෂය භාර ඇමතිවර හැටියට ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඊයේ සභාගත කරන්න යෙදුනේ. දැන් මේ අයවැය ලේඛනයත් එක්ක ගත්තාම අපි අතීතයත් එක්ක සංසන්දනය කරද්දී අපි දන්නවා 77 සිරිමාව බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩු කාලය තුළ අයවැය ලේඛනවල හිගයක් තිබුණේ නැහැ. ඉන් අනතුරු ඉදිරිපත් කරපු හැම අයවැය ලේඛනයක්ම අයවැය හිගයක් තියෙනවා. මේ අයවැය හිගය පුරවන්නට විදේශීය රටවල් වලින් ආධාර ලබා ගැනීම ණය ලබා ගැනීමට ඒ රජවල් උත්සුක වුණා. ඒ අනුව අද ට්‍රිලියන 24ක මුදල් ප්‍රමාණයක් අපි විදේශීය රටවල්වලට ණය වෙලා තියෙනවා. අපි මේ ගත්ත ණය මුලින් මොකක්ද කරේ? එක පැත්තකින් අපි ඒ ණය රටේ සම්වර්ධනයට භාවිතා කරා. තව කොටසක් අපි පාඩු ලබන ආයතන නඩත්තු කරන්න භාවිතා කරා. රටට ප්‍රතිඵලයක් වුණේ නැහැ. තව කොටසක් මේ රටේ සුබ සාධනයට භාවිතා කරා. ජනතාව ජීවත් කරන්න භාවිතා කරපු මේ මුදල් ප්‍රමාණයන් ජීවත් වීමට ලක්වෙච්ච ජනතාව සම්වර්ධනයට උපයෝග කරගත්ත නැති හින්දා ඒ ආර්ථික ඵලදායකට එකතු වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා එදා ඉඳලා මේ දක්වා මේ රට අධික ණය බරකට පෙරුණා. දැන් මේ අධික ණය බර උත්සන්නම වෙච්ච වෙලාව මේක. ඒකට සාධකයක් වුණා කොරෝනා වෛරසය. මෙරටේ ජනතාව ගිලගන්න යනකොට විදේශෙ මෙන්න මේ සංචිත භාවිතා කරාපුවම ඒ වෙනුවෙන් ඊගාවට ජනතාව ජීවත් කරන්න මුදල් නැති වුණා.
Order please. Honorable Saman Priya Erath will take the chair.
ඔබස්තුති ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට සුබ පතනවා. මම අද මේ තත්ත්වයත් එක්ක අපි රට ඉස්සරහට ගෙන යන්න භාවිතා කරන ක්‍රමවේදී මේසනේ අයවැය ලේඛන ඉදිරිපත් කරාපුවාම අපිට අයවැය ලේඛනේ රුපියල් මිලියන 5819ක් වියදම් කරනකොට 3415ක් ආදායමක් එනකොට සුපුරුදු විදිහට අයවැය හිගිය 2404ක් වෙලා තියෙනවා. දැන් මේ අයවැය ලේඛනය තුළ මේ අයවැය හිගය පියවීම අපිට වගකීමක්. ඒ විතරක් නෙවෙයි, විනාශ වෙච්ච රට ගොඩගෙන ගැනීමේ වගකීමත් අපිට තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අද අපි පෙනී හිටින්නේ. මේ කාරණාවේදී වර්තමාන මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු අයවැය ලේඛනය තුළ අපි දකිනවා, අපි ආචාර්ය ගුණපාල රත්නසේකර මැතිතුමත් එක්ක වෙනවා අවුරුදු 25ක් තියෙන ඉලක්කයක් පිළිබඳව අපි පදනමක් දානවා මිස ඊට විසඳුම් ලබා දෙන්නට අපිට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට අවශ්‍යතාවයේ තියෙන්නේ විකෘති වෙච්ච සමාජය නිවැරදි කරන්න. ඒ දේ කරන්නට අපිට වගකීමක් තියෙනවා. ඒකදී ඉටු කරන්නයි අපි සූදානම් වෙන්නේ. මේ වෙනුවෙන් අද අයවැය ලේඛන ඉදිරිපත් කරද්දී විශේෂයෙන් අපි නිර්මාණය කළ යුතු වර්තමාන සමාජය අනාගත තරුණ පරපුරට ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් හදන්න ඕන. අපි දන්නවා තරුණයින් උගතුන් හැටියට බුද්ධිමතුන් හැටියට ඔවුන්ගේ මනසේ ස්වභාවය අපි හරියට තේරුම් අරගෙන ඔවුන් රටේ අනාගතයට ආයෝජකයෝ හැටියට භාවිතා කරන්න පුළුවන්. ඔවුන්ගේ කැපවීම, ඔවුන්ගේ ශ්‍රමය, ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ දායකත්වය අපේ රට ඉහළට ගෙන යෑමේ වගකීම ඔවුන්ට පැවරීම තුළ අපිට කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම අපිට ඊගාව තියෙන අභියෝගය තමයි මේ රටේ පවුල් 726,000ක් ඉන්නවා මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි. අඩු ආදායම ලබන උදවිය දිලුඳු බවෙන් පෙරළ ඔවුන්ගේ දිලුඳු බව වෙනුවෙන් ඒ ඔවුන් නඩත්තු කිරීමේ වගකීමත් අපට තියෙන කාර්යභාරයක්. ඒ වෙනුවෙන් අයවැය ලේඛනෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි. ඊගාවට නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ඒ වගේ කාරණා කටයුතු වෙනුවෙන් අයවැය ලේඛනෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඊගාවට අපි දැක්ක එස්.බී. සානායක ඇමතිතුමා පැහැදිලි කළ දුන්න ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරයෙක් හැටියට මුළු ලෝකෙම අද ආර්ථිකයේ ජය අරගෙන තියෙන්නේ පෞද්ගලික ව්‍යවසායකයන්ගේ දායකත්වය තුළ. ඒ නිසා රජයක් හැටියට අපේ රට ගොඩ ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ආයෝජකයන් කෙරෙහි විශ්වාසය අපි තියන්න ඕන. පෞද්ගලික කරණයට ලක් කරන්න ඕන. පාඩු ලබන ආයතන ගණනාවක් තියෙනවා. අපේ අයවැය ලේකින ඉදිරිපත් කරපු ක්‍රියාවලියත් එක්ක අපි දැක්කා මේ රට රාජ්‍ය ආයතන 420ක් නඩත්තු කරනවා මහජන මුදලින්. ඒ ආයතන වලින් 52ක්ම මේ පාඩුව රුපියල් බිලියන 86ක්. මේ අධික පාඩුවක් ලබන ආයතන රාජ්‍ය ආයතන කියන ලේබලේ ලකුණු කරලා අපේ හෘද සාක්ෂිය එකඟ වෙනවද මේ රටේ අහිංසක මිනිස්සු ජීවත් කරවන්න තියෙන සල්ලි ටික මේ වගේ ආයතන නඩත්තු කරන්න භාවිතා කිරීම උචිතද කියන කාරණා පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ කාරණාවල් එක ගත්තාම අයවැය කියන අපි මෙතනින් එහාට අපි හිතන්න ඕන. අපේ ජනාධිපතිතුමා පැහැදිලි කරලා දුන්නා ආර්ථික කලාප ගණනාවක් හම්බන්තොට ත්‍රිකුණාමලය ඒ වගේම පොළොන්නරුව කුරුණෑගල දිස්ත්‍රික්කය විස්තෘතවන්ත වෙන වයඹ පළාත ආර්ථික කලාපයක් ඇඩියට ජනාධිපතිතුමා හඳුන්වා දීලා තියෙනවා. ඒකට මුදල් වෙන් කරලා තියෙනවා. ඊගොඩ වයඹ පළාතක් හිරේට ගත්තාම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න කොතලාවල ආරක්ෂක විද්‍යාපීඩයත් එක්ක සම්බන්ධ කරන වැඩපිළිවෙලක් එතුමා යෝජනා කරලා තියෙනවා. ඒ පිළිබඳව වයඹ පුරවැසියෙක් හැටියට අපේ එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. ඊගාවට මූලාසනාරුළු ගරු මන්ත්‍රීතුමනි කෘෂිකර්ම පද්ධතිය විශේෂයෙන්ම වර්තමානයේ ගත්තාම පහුගිය කාලවකවානු තුළ අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබුණා. අපිට අභියෝගයක් තිබුණා. වර්තමානයේ ගැලපෙන මේ ඉන්න මහජනතාව 2,25,00,000 ජනතාව ජීවත් කරන්න මේ වර්ග සැතපම 25,000ක් තියෙන භූමි ප්‍රදේශයේ භාවිතා කිරීමේ ස්වභාවයත් එක්ක පුංචි ඉඩකඩක් තුළ වැඩි අස්වැන්නක් නෙලා ගැනීමේ ක්‍රියාවලියෙන් ඔබට ගිහිල්ලා කටයුතු කරපු හින්දා අපි අද ආහාර හිගයකට ගොදුරු වෙලා තියෙනවා. මේ කාරණාව සැලකිල්ලට අරගෙන විශේෂයෙන්ම මේ රටේ කුඹුරු වගා කිරීම, එළවලු වගා කිරීම, ඒ වගේම වතු ආර්ථිකය ක්‍රියාත්මක කිරීමේ වගකීම අපිට තියෙනවා. ඒ නිසා මේ වසර තුළ විශේෂයෙන් පොහොන සහන ආධාර රුපියල් බිලියන 56ක විතර ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඒ මුදල් වලින් ඒ රසායනික පොහොර අරගෙන ඇවිල්ලා මේ වසර තුළ අඩාගෙන වැටුණු කෘෂිකර්මාන්තය ගොඩ ගන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ. එතනින් එහාට අයවැලිකෙන් ඉදිරිපත් කරන විශේෂයෙන් තරුණ ප්‍රජාව මේත් එක්ක එකතු කරගන්න කෘෂි ව්‍යවසායකෙක් හදන හැටි මේ අයවැලිකෙන් කතා කරලා තියෙනවා. එවන් පසුබිමක් තුළ අපි විශ්වාස කරනවා කෘෂි කර්මාන්තයට වටිනාකමක් මේ කලාපයට එකතු වේවි කියන විශ්වාසයක අපි කටයුතු කරනවා. ඒ වගේම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති අපි හැම වෙලාවකම භෞතික සංවර්ධනය
පිළිබඳව
මන්ත්‍රීතුමනි අපි කතා කරන හැමදාම භෞතික සංවර්ධනය වෙනද අයවැලේ කෙනෙක් ඉදිරිපත් කරද්දී මේ රටේ අධිවේගී පාරවල් පිළිබඳව කතා කරනවා. මහා දෙවන්ත ව්‍යාපෘති වාරි කර්මාන්ත පිළිබඳව කතා කරනවා. අපිට අද එහෙම කතා කරන්න වටපිටාවක් මේ ආර්ථිකය තුළ ඇති කරලා නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපි මොකක්ද කරන්න ඕන මේ ආර්ථිකය කළමනාකරණය කරන ගමන් පිරිහිච්ච වෙනයක් තියෙන ඇති සමාජයක් තියෙනවා. මේ රටේ ගත්තාම 70 දශකෙන් පස්සේ ඉපදෙච්ච තරුණ තරුණියන් ගත්තාම අපි දන්නෝ මේ රටේ මහා බරපතල සිදුවීම තිබුණ ඉතිහාසයේ 83-84 කාලය තුළ මහවිශාල වර්ජනයක් තිබුණා. ඒ වගේම ආය වේලාවක ජනවාරි ගරගලයක් තිබුණා. ඊගාවට 88-89 වෙනකොට භීෂණයක් තිබුණා. ඊගාවට ප්‍රභාකරන්නේ කවුරුද 30ක් යුද්ධ කරා. හැබැයි මූලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමනි 1995 ආසන්න කාලය තුළ ඉපදිච්ච දරුවා අද තරුණයෙක් බවට පත් වෙලා තියෙනවා. ඔහුට ඒ අත්දැකීම නැහැ. භීෂණයේ සෙවණැලි පිළිබඳ ඔහුට අවබෝධයක් නැහැ. මේ රටේ වෙන වර්ගවාදී වෙනින් පෙනී හිටපු ස්වභාවයන්, ඒ වගේම විවිධ ගෝත්‍රික අරගල කරපු ස්වභාවයන්, ඒ වගේම දිනාගන්න බැරි වෙච්ච දේශපාලන අරගල පිළිබඳව ස්වභාවයන් පිළිබඳව හරියට අවබෝධයක් නැහැ. මේ தත්ත්වය තුළ මේ රටේ වටපිටාව පිළිබඳව අවබෝධයක් නැති තරුණයන් ඕනෑම කෙනෙකුට පුළුවන් විවිධ මාතෘකා ඔස්සේ පොළඹව ගන්න. ඒ වෙනුවෙන් මේ පවතින ආර්ථික දරිද්‍රතාවය භාවිතා කරන්න පුළුවන්. මේ කාරණාවත් එක්ක හැම වෙලාවකම උත්සාහ කරන්නේ රටේ අනාගතය නිර්මාණය කරන්න ඉන්න තරුණ පිරිස රටේ උන්නතිය වෙනුවෙන් දායක කර ගැනීම වෙනුවට වෛරය ඔවුන්ගේ මනස තුළ රෝපණය කරලා රටට එරෙහිවන මේ සමාජයට එරෙහිවන පිරිසක් නිර්මාණය කරගන්න කටයුතු කරනවා. මෙන්න මේ නිසා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලු දෙනාටම මම කල්පනා කරනවා රටේ භෞතික සංවර්ධනය
පිළිබඳව
කතා කරන වගේම ඊට එහා ගියපු ආධ්‍යාත්මික මානව සම්පත ශක්තිමත් කරන වැඩපිළිවෙලකට අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒකට පූර්වාදර්ශයන් මේ තුල දෙන්න ඕන. අපි දන්නවා පාර්ලිමේන්තුවට ආපුවාම මුලාසන අරගරු මන්ත්‍රීතුමනි සමා වෙන්න විපක්ෂ නායකතුමා ඇවිල්ලා උදේ පාන්දර ගත්තාම මේ සම්පූර්ණයම දවල් 12:00 වෙනකන් මේ කාරණාව භාවිතා කරන විපක්ෂයත් එක්ක මේ පාර්ලිමේන්තුවේ වගකීම හරි විදිහට භාවිතා කරන්නේ එළියට යන පණිවුඩය පැය ගානමුත් පුරාම මේ පාර්ලිමේන්තු සිදුවීම් කියවනවා. ඒත් එක ගත්තාම දෙන්නේ වෛරයක් වපුරන්නේ වෛරයක්. ඒ හින්දා විපක්ෂයේ කාර්යභාරයත් මේ පිළිබඳව අයවැයලේකින් ඉදිරිපත් කරන වෙලාවේ ලබන වසර තුළ කඩිනම් විදිහට රටට ගැළපෙන විදිහට භාවිතා කරනවා ඇති කියලා විශ්වාස කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතනින් අවසන් කරනවා.
ස්තුති කරව අමාත්‍යමනි. මීළඟට අනු පැස්කුවල් ගරු අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා අද 20-23 අයවැය ඉදිරිපත් කිරීමේදී ඒ පිළිබඳව කතා කරපු බොහෝ පිරිස්, බොහෝ මන්ත්‍රීවරු, විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් කතා කරපු මන්ත්‍රීවරු, මේකට අවශ්‍ය සුබ සාධනෙ නෑ කියමින් කතා කරා. විශේෂයෙන්ම මුදල් කාරක සභාවේ සභාපති එතුමා කිව්වා මේක සුබ සාධනය අවශ්‍ය කරන ජනතාවට, පීඩාවට පත්ව ජනතාවට අවශ්‍ය කරන සුබ සාධනය නැහැ කියලා. අපි මේක සුබ සාධනය පැහැදිලිව තිබුණත් උදල් කාරක සභාවේ සභාපති විදිහටත් විරුද්ධ පක්ෂයේ විදිහටත් එක මතයකට ඇවිල්ලා කතා කළ යුත්තේ මේ අර්බුදයෙන් ගොඩේන ක්‍රමය. අර්බුදකාරී වාතාවරණයක් ඇතිවීම සඳහා ඇති වෙලා ඉතාමත් දරුණු ආර්ථික අවපාතයකට වැටිලා පෙට්‍රල්, භූමිතෙල්, ගෑස් නැතිව මිනිසුන්ගේ එදිනදා වියදම අධික මට්ටමකට වැටෙනා වගේම උද්ධමන අනුපාතයත් වේගෙන් ඉහළ ගියා. 100%ක තිබුණු උද්ධමනය මේ වරම 60% දක්වා අඩු වෙලා තියෙනවා. ඒක නිසා අපි මේ අයවැයේදී ප්‍රධාන වශයෙන් යොමු කරන්නේ මෙතෙක් කල් තිබුණු සුබ සාධන රාජ්‍ය ව්‍යවසායක රාජ්‍ය බවට පත් කිරීම සඳහා අවශ්‍ය කරන නව ප්‍රවේශයක්. මේකෙදී අපි දන්නවා මගේ අමාත්‍යාංශයට අදාළයි, සමෘද්ධි අමාත්‍යාංශයට විශාල මුදල් ප්‍රමාණයක් ඒ ආකාරයෙන්ම යොදලා තිනවා සුබ සාධනයේ සඳහා. සුබ සාධනයේ සඳහා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බලපෑන ලක්කු සියලුම ජනතාව වෙනුවෙන් මුදල් වෙන් කළා තිනවා. මාසික සමෘද්ධි සහන දීමනා ඒ ආකාරයෙන් වෙන් කළා තිනවා. වැඩිහිටියන් සඳහා මූල්‍ය ආධාර වෙන් කළා තිනවා ඒ ආකාරයෙන්ම වැඩිවෙනුත්. ඒ වගේම ආබාධිත සහ අඩු ආදායම් ලාභින් වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන් කළා තිනවා. රටේ ආර්ථික තත්ත්වයට අනුකූලව මේ සියලු අංශ වලට වෙන් කළා තිනවා. ඒ වගේ වකවට රෝගීන් සඳහා මූල්‍ය ආධාර වෙන් කළා තිනවා. ඒ වගේම අර කිව්වා වගේ මන්දපෝෂණය වෙනුවෙනුත් මන්දපෝෂණයේ වැඩිවීමක් ඇති වෙන්න පුළුවන්, වැඩි වෙමින් පවතින යම් කිසි ගානකින් ඒක පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළා තිනවා. ඒ වගේම ආබාධිත වැඳපු ඒ සියලු අංශ වලට අපි මුදල් වෙන් කිරීම වෙන් කළා තිනවා. නමුත් අපේ ඉලක්කය මේ පාඩු ලබන රාජ්‍ය මුදල් බෙදීම නිසාම විනාශයට පත්වුණු රාජ්‍ය ඡන්ද අල්ලස් විදියට එක එක සුබ සාධනයන් සල්ලි බෙදීම, මුදල් බෙදීම, සමෘද්ධිය දීම කියන එක ක්‍රියාත්මක කළ විනාශය කරාගේ රාජ්‍ය නැවතත් ව්‍යවසායකත්වය තුළින් ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කර ගැනීම සඳහා තමයි පාඩු ලබන ආයතන අපිට තියෙනවා ව්‍යවස්ථාපිත මණ්ඩල 400 ගාණක්, එකෙන් 50 ගාණක් විශේෂයෙන්ම අධික ලෙස පාඩු ලබනවා. අපි ගත්තොත් එයා ලංකාවකට බදු මුදල් ගෙවන්නේ ජීවිතේට ප්ලේන් එකක ගිය නැති පිරිස් ගෙවනවා බිලියන ගණන් පාඩු ලබනවා. ඒ සියලු ආයතන නව ප්‍රවේශයක් තුලින් ප්‍රතිව්‍යුහගතකරණය තුලින් පෞද්ගලික අංශත් සම්බන්ධ කර ගැනීම තුලින් නව ආර්ථික මොඩලයකට යන එක තමයි මේ ඇවෑය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තරුණ පරපුරේ ජවයේ ශක්තිය හැකි පමණින් නව ප්‍රවේශය සඳහා යොමු කිරීම තමයි මේ ආර්ථික මොඩලයේ අරමුණ. පාඩු ලබන ආයතන හිඟන්නගේ බදු මුදලින් පාත්තාගෙන යනාද නැද්ද කියන එක සංවාදයේ කරමින් සිටු මේ රාජ්‍ය හිඟන්නගේ බදු මුදලින් යන මේ ක්‍රමය වෙනස් කරලා ලාභදායක ආයතන බවට පත් කිරීමේ ක්‍රියාවලියට තමයි මේ අපි ප්‍රවේශය වෙන්නේ මේ අයවැය තුලින්. සිංගප්පූරුවත් මේ වගේම තමයි තිබුණේ ලීකාන් ලිවීමට පෙර. දැන් පුද්ගලිය අවශ්‍ය නැහැ මේ රාජ්‍ය තුල නායකයත් පාර්ලිමේන්තුවත් ජනතාවත් නව ක්‍රමයක් සඳහා තමයි ප්‍රවේශ වෙන්නේ. නායකයාගේ නාමයෙන්ම යනවා නෙමෙයි, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමා පෙන්නලා දෙන්නේ ලෝකේ දියුණු රටවල් දියුණු කොහොමද කියන එක පිළිබඳව තමයි. ඒ ක්‍රමය අත්හදා බලමින් සියලු දෙනාගේ ශක්තියෙන් මානසික ශක්තිය සංවර්ධනය කරගනි, මානසික දිලිදුභාවය නැති කරමින් යන ගමනකට තමයි මේ ප්‍රවේශය තියන්නේ. අපි ගත්තොත් ආදායම බදු ආදායම නැති කරයි කියලා දිගින් දිගටම මේ විරුද්ධ පක්ෂයේ කට්ටිය කෑ ගන්න පටන් ගත්තා. දැන් බදු ආදායම වැඩි කරලා තිනවා, බදු ආදායම නියමාකාරයෙන් බදු විහිහක් සකස් කරලා තිනවා, බදු ගෙවිය යුතුයි, බදු ගෙවිය හැකි හැය. ඒකට ශක්තිය ලබා ගත යුතුයි. අපනයන ශේෂ්ඨ තුල ඉන්න අයට, නිෂ්පාදන ශේෂ්ඨ තුල ඉන්න අයට, සේවා ශේෂ්ඨ තුල ඉන්න අයට කළු කඩකාරය විදියට නෙමෙයි, මේ රටේ පෙරටුගාමි බලය විදියට දකින්න දැක්මක් තමයි මේක තුල තියෙන්නේ. ඒගොල්ල බදු මුදල් ගෙවලා මේ රටේ ශක්තිමත් කිරීම තමයි ඒගොල්ල කරන්නේ. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙන්නේ ණයට කන්න, ණයට අරන් ණයට කන්න. ඒක නිසා තමයි බදු ප්‍රතිපත්තියක් ගහලා තියෙන්නේ මේ වෙලාව අවශ්‍ය කරන්නේ, මේ දුෂ්කර අවස්ථාවේදී අවශ්‍ය කරන්නේ විවේචනය නෙමෙයි, රටෙන් මට කියන එක නෙමෙයි මේ වෙලාව අවශ්‍ය කරන්නේ, මගෙන් රටට මොකද්ද දිය යුත්තේ කියන එක තමයි මේ වෙලාවේදී කල්පනා කළ යුත්තේ. සෑම පුරවැසියෙක්ම තමන්ගේ සෑම බිංගංගලක්ම වවන්නත්, තමන් නිෂ්පාදන ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්නත්, රැකියාව අවංකව කරන්නත්, මන්ත්‍රීකම අවංකව කරන්නත්, ඇමතිකම අවංකව කරන්නත්, මේ රට ගොඩනැගීම සඳහා කොරියාවේ ජනතාව කැප වුණා වගේ, ජපානයේ ජනතාව කැප වුණා වගේ, සිංගප්පූරුවේ ජනතාව කැප වුණා වගේ මේ රටේ ජනතාවත් මේ අවස්ථාවේ තමයි කැපවීම කළ යුත්තේ. පාර්ණ බැල උද්ඝෝෂණ කරන කෙන මේ කළ යුත්තේ. ගෙදර ආර්ථික වශයෙන් වැඩිලා තිනවා නම් ඒ අවස්ථාවේදී අපි කළ යුත්තේ ගේ කඩලා දානක නෙමෙයි, ඒ වත්තේ තියෙන තමන්ටම සියලුම බිංගඟලක් වාසාම වවන එකත්, පැය 24න් පැය 15ක්වත් වැඩ කළා ආදායම හොයන එකත් තමයි කළ යුත්තේ. ඒ විදිහට තමයි අපි රටක් විදිහට හිතන්න ඕනේ. ඕන ඕන විදිහට සල්ලි විසි කරන්න පුළුවන් තත්යක් නෙමෙයි මේ අවස්ථාවේ තියෙන්නේ. දුෂ්කර මොහතක ඒ අවබෝධයෙන් ජය ගැනීම සඳහා කැපකිරීම් කළ යුතු මොහතක විදේශගත වීම වැඩි වෙලා තියෙනවා. දැන් අද මම ගියා පාස්පෝර්ට් ඔෆිස් එකට, අතිවිශාල ප්‍රමාණයක් පාස්පෝර්ට් ඔෆිස් එකට එනවා තමන්ගේ විදේශ ගමන් පළපත්‍රය ලබා ගන්න, පිටරට ගිහිල්ලා රැකියාවක් කරන්න. අර්බුදය තුලින්ම තමයි ජය ගැනීම තියෙන්නේ. අර්බුදය තුලම තමයි කැපවීම අවශ්‍යත්, අර්බුදය තුලම තමයි ඔය විදිහට විදේශ රටවල ගිහිල්ලා සල්ලි අම්බ කරලා තමන්ගේ ගෙදරට මුදලක් එම තුලින් අර්බුදය ජය ගන්නෙත්. අපි සැලසුම් කරලා තියෙන විදිහට ලබන වසර වෙනකොට IMF එකේ සහය කියන්නේ මේ රට ගොඩ දැමීමේ එකක් නෙමෙයි, ආර්ථික ස්ථායීකරණය පමණයි. රට ගොඩ දාන්න ඕන නම් විරුද්ධ පක්ෂයත්, ආණ්ඩු පක්ෂයත්, අනිකුත් සිළු දෙනාත් නිෂ්පාදන ආර්ථික වෙනුවෙන් සෑම කෙනෙක්ම කැපකිරීමක් කළ යුතුයි. දිගින් දෙකටම කියනවා විරුද්ධ පක්ෂය හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ කොහොමද කියන්නේ? අලි බබා සහ හොරු අතලිය වගේ තමයි ඒගොල්ලෝ සංස්කෘතික අරමුදල අර සම්පකාරයට පැනලා හාල් මල්ල හොරා කාපු මියෝ වගේ සංස්කෘතික අරමුදල සහ මුලින්ම කොල්ල කාලා විනාශ කරපු දූෂණයකට ලක් කරපු නායකෙක් එක්ක ඉඳගෙන තමයි මේගොල්ල කතා කරන්නේ දූෂණය ගැන. සියලු දෙනාගේම කිල්ලෝට වලහුණු තියෙනවා අපි දන්නවා. හැමෝටම චෝදනා පත්‍ර ඉදිරිපත් කරන ඔප්පුන වුණත් දැන් අවශ්‍ය කරන්නේ චෝදනා පත්‍ර ඉදිරිපත් කරනක නෙමෙයි, පාරට බැල උද්ඝෝෂණ කරන එක නෙමෙයි රටේ සංචාරක ව්‍යාපාරයේ බිඳ දැමීම සඳහා කුමන්ත්‍රණය කරන එක නෙමෙයි සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා සියලු පුරවැසියෝ එකතු වෙලා මෙරට ආර්ථික ශක්තිමත් කිරීම සඳහා අප කැපවීමෙන් වැඩ ගන්න එක කරහඳම උදාහරණයක් තමයි මෙතෙක්ල් සමෘද්ධි ව්‍යාපාරයට සමෘද්ධි ලාභීන් අතර දේශපාලන පදනම මත පගාවක් විදියට සමෘද්ධිය තමයි පගාවට පත් කරගත්තේ සියලුම පක්ෂ මේ රාජ්‍යයේ විසින් සමාජ සුභසාධන මණ්ඩලය විසින් නියම ක්‍රමවේද ඉදිරිපත් කළ තියෙනවා ආර්ථික දුෂ්කරතා තියෙන පිරිසට නියමාකාරයෙන් තෝරලා ලකුණු ලබා දීලා ස්වාධීනව ඒ පිරිස තෝරලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන දීමන ලබා දෙන එකට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය වෙන් කළා තියෙනවා ඒක දූෂිතයි දේශපාලන පක්ෂපාතී කියලා කාටවත් මින් ඉදිරියට කියන්න බෑ සුදුසු අයට නැති බැරි අයට ආර්ථික දුෂ්කරතා තියෙන අයට වැඩ කරන්න බැරි ආබාධිතයන්ට වැඩ කරන්න පුළුවන් ආබාධිතයන්ටත් අපි රැකියා සපයන විදිහ ක්‍රමවේදයක් හදන වෘත්තීය පුහුණුව සකස් කරනවා ආබාධිතයෝ කියන්නේ
ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක්ද
බැරි අය නෙමෙයි ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ රටේ සංවර්ධනය සඳහා දායක වීමට අවශ්‍ය කරන ශක්තිය අපේ අමාත්‍යංශයෙන් ලබා දෙනවා ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ මෙතෙක් කල් තිබුණු දේ වෙනස් කරලා අර මරසත් නාට්‍යයේ අර කොට්ටෝරේ කනපිට පෙරලා වගේම සමෘද්ධි ව්‍යාපාරයේ ශක්තිමත් සමෘද්ධි සංඝ නිලධාරීන්ව ව්‍යවසායකත්වයේ සඳහා ව්‍යවසායක සංවර්ධනය කිරීම සඳහා ග්‍රාම සේවක වසම් 14000 ක්‍රියාත්මක කරන න්‍යායාත්මක බලවේගයක් බවට අපි පත් කරන්න අපි අවශ්‍ය කරන කටයුතු කරන එක තමයි මේ මොහොතේ සියලුම අමාත්‍යංශවලින් සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් සියලුම පුද්ගලික අංශයෙන් සියලුම වෘත්තීය සමිතිවලින් සියලුම විරුද්ධ පක්ෂයෙන් සමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව ජනතා උද්ඝෝෂණ වලට යන්නේ නැහැ දැන් ජනතාව අරගල කරන්න යන්නේ නැහැ දැන් නිවැරදි මාර්ගයක් ඔස්සේ රට පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරනවා ඒ ගමන ශක්තිමත් කරන එක තමයි දේශප්‍රේමී ජනතාවගේ යුතුකම වගකීම ඒ වගකීම ඉෂ්ට කරොත් විතරයි මේ රට ඉහළට සෝතවන්න පුළුවන් ඉන්න අනාගතයේදී පුද්ගල රාජ්‍යංශයේ කීකිය එම නැත්තම් ජාතික සම්පත් කීකිය රටේ ධනය කාවාසිනිය කරන එක නෙමෙයි අලුත් රටක් ගොඩනැගීම සඳහා අලුත් දේශයක් ගොඩනැගීම සඳහා මේ දුෂ්කරම දුෂ්කර අවස්ථාවේදී කැපවීමෙන් ඉදිරියට එන්න කැපවෙන්න ඔබ සැමට ජය වේවා මේ රට සුබදායක තත්ත්වයට පත් කර ගැනීම සඳහා අපි සියලු දෙනා කැපෙමු ස්තුතියි
ස්තුතිගරු අමාත්‍යමනි